මීළඟට ගරු දයසිරි ජයසේකර ගරු මන්දිතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක්
තියෙනවා. මට විනාඩි කීයක් විතර දීවද මේකට කතා?
ඈ? 7යි ඔබතුමා.
මට විනාඩි කීපයක් දෙන්න වෙයි නැත්නම් මේකට උත්තර දෙන්න බෑ.
කාගෙන් හරි.
right. කොහොම සුදි? මම සන්තෝෂ වෙනවා. මම මේ අද දවසේ සන්තෝෂ වෙන විදියක් නැහැ. මොකද රටේ ආරක්ෂක තත්ත්වය වෙනුවෙන් හදිසි නීතිය දීර්ඝ කරන්න ලැබීම පිළිබඳව අපි සියලු දෙනාම එක පැත්තකින් කනගාටු විය යුතුයි. මම කියන්න කැමති පළවෙනි කාරණා කීපයක් මම කියලා අපේ ගරු මන්ත්‍රීතුමියටත් පොඩි උත්තරයක් දෙන්න නැත්තම් හොඳ නැහැ. මගේ බොහොම එතුමගේ තාත්තා මම එක්ක ඉතාම හොඳින් ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. ඒ වගේම එතුමියත් මම බොහොම ආදරය කරන කෙනෙක්. දියණියක් විදියට ඒක තමයි අංකල් කියලා කිව්වේ. නැතුව මේ එකක් නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ මේ එහෙම පේන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. නෑ නේද? එහෙම පේන්නේ නැහැ නේ? රයිට්. ඉතින් මම කියන්න කැමති අපි මේ හදිසි නීතිය ඇත්ත වශයෙන් දීර්ඝ කරන්නේ ඇත්ත වශයෙන් වෙන කාරණයක් හින්දා නෙමෙයි කියලා මම විශ්වාස කරන්නේ. මොකද හේතුව අද රටේ තිබෙන තත්ත්වයත් එක්ක තවමත් බුද්ධ්‍යාංශ වලින් එන තොරතුරු වලින් ඒ වගේම අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම පොලිසිය කරන පරීක්ෂණ කටයුතු විශේෂයෙන්ම CID කරන පරීක්ෂණ කටයුතු අනිකුත් සේවාවන් ඒ වගේම හමුදාවෙන් කරන වැටලීම් හමුදාවෙන් කරන ආරක්ෂක තත්ත්වයන් මේ සම්බන්ධයෙන් තවදුරටත් ශක්තිමත්ව මේ ක්‍රියාත්මක කරගෙන යන්න නම් තව මාසයක විතර කාලයක් මේ අවශ්‍යයි කියන කාරණේ මම හිතන්නේ උන්ගේ විශේෂ ඉල්ලීමක් තිබුණා. ඒ මත තමයි අත වශයෙන් ආරක්ෂක හමුදාවල ආරක්ෂක අංශවල ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම අතික ජනාධිපතිවත් මම හිතන්නේ ආණ්ඩුවත් පිළි අරගෙන තමයි මේ ක්‍රියාදාමයට යන්නේ. ඒ නිසා සමහර වෙලාවට අද විදේශ තානාපති කාර්යාල පොලිසිය ආරක්ෂාව ඉල්ලන්නේ නැහැද? ඒගොල්ලෝ කියන්නේ මේ අපිට හමුදාවේ ආරක්ෂාව දෙන්න කියලා. නේද? අපේ රාජ්‍ය ආරක්ෂක නියෝජනතුමා මම හිතන්නේ එතුමා දන්නවා මේ සම්බන්ධයෙන්. එහෙනම් දැන් එක පැත්තකින් පොලිසිය ආරක්ෂාව එපා හමුදාවේ ආරක්ෂාව ඉල්ලනවායි කියන තානාපති කාර්යාල වලින්ම කියනවා මේ ආරක්ෂක හදිසි නීතිය වහාම ඉවත් කරන්න කියලා. ඉතින් මම අහන්න කැමති මේ මේ ප්‍රෙෂර් එකේ අවසානේ මොකද්ද? ඒ කියන්නේ පැහැදිලිව ඒගොල්ලෝ කියනවා පොලිසියේ ආරක්ෂාව අවශ්‍ය නැහැ. අපිට ඕනේ හමුදාවේ ආරක්ෂාව. ඒ නිසා හමුදාවේ ආරක්ෂාව දෙන්න නම් අනිවාර්යෙන් හදිසි නීතිය ක්‍රියාත්මකව පැවතියම යුතුයි. මොකද හේතුව නැත්නම් ඔවුන් බැරක් වලට සීමා වෙනවා. ඉතින් හමුදාව අනෙක් මුර සංචාරවලත් මුර කටයුතු වලත් ඒ වගේම තානාපති කාර්යාල වල ආරක්ෂාවටත් අනෙක් කාරණා වලත් යන්න නම් පැහැදිලිව ඔවුන්ට එළියට බහින්න නම් මේ රටේ හදිසි නීතිය පැවතිය යුතුයි. ඉතින් මම කියන්නේ මේක නිසාම මේ හදිසි නීතිය තානාපති කාර්යාලවලට ආරක්ෂාව දෙන්න හැමදාම තියෙන්න කියලා. ඒ වගේම තානාපති කාර්යාලනුත් දැනගන්න ඕනේ ලෝකයේ අනෙක් මානුෂික නැත්තම් ප්‍රදේශවල තියෙන ප්‍රශ්නත් එක්ක ලංකාවේ තත්ත්වයත් සංසන්දනය කළා දවස ගානේ ප්‍රෙෂර් එක දාන උදේන්දර රෑනකල් හදිසි නීතිය අයින් කරන එක තමයි අද TN එකේ සමහර මන්ත්‍රීවරු මේකට විරුද්ධ වෙන්න අවශ්‍ය කරන හේතුව පාදගෙන තියෙන්නේ. රට ඇතුලේ ආර්ථික තත්ත්වයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ත්‍රස්තවාදී පිළිබඳ තවදුරටත් බියක් සැකක් තියෙනවා නම් අනිවාර්යෙන් ආරක්ෂක හමුදා මේ ක්‍රියාන්විතවල යෙදිය යුතුමයි. අද නැත්තම් විශාල අර්බුදයක් මේක ඇතුලේ ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව ඊළඟට ආපහු නැවත බෝම්බ පිපිරීමක් සිද්ධ වුණාම කියයි අපි කිව්වනේ මේක කරන්න එපයි කියලා. දැන් මොකද්ද වුනේ කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ආරක්ෂක හමුදාවලට මේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්න අනිවාර්යෙන් මේ ක්‍රියාදාමයේ යන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි රඳවා ගැනීම සම්බන්ධ දැන් DO ගහලා නවත්ත ගන්න විශාල ප්‍රමාණයක් රඳවගෙන ඉන්න මයිසනේ ගොඩාක් ප්‍රමාණයක් නැහැ හිටු විශාල ප්‍රමාණයක් නිදාස් කරලා තියෙනවා දැන්. ඒ වගේම ඒ ඉන්න ප්‍රමාණය තවදුරටත් ප්‍රශ්න කිරීම වලට අවශ්‍ය වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ආරක්ෂක හමුදාවන් වලටත් ඒ වගේම බුද්ධ්‍යාංශ වලටත් ඒ වගේම රාජ් පොලිසිය ඇතුළු සියලුම ආරක්ෂක අංශ වලටත් අවශ්‍ය වෙනවා බොහොම පැහැදිලිව බලයක් මේ අය යම් කිසි කාලයක් තියාගෙන මේ අයගෙන් ප්‍රශ්න කරලා නිවැරදි තත්ත්වයන් නිවැරදි තොරතුරු දැන ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒ නිසා තමයි මේ ආරක්ෂක අංශවල අවශ්‍යතාවයේ මත විශේෂයෙන්ම මේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම හිතනවා ආණ්ඩුව ඉදිරි මාසයේ ඇතුළත අඩුමතරමේ මෙය ලිහිල් කරලා යම් කිසි විදියකට රටේ ජනතාවටත් යම් ශක්තියක් ඇතුළු වැඩ කරන්න තිබිය යුතු කියලා විශ්වාස කරන. අනිත් පැත්තේ මම කියන්න කැමති සමහරලාවට තවමත් අපේ අර අපි අවුරුදු 10ක් භුක්ති විඳපු යම් නිදහසක් විශාල නිදහසක් මේ රටේ ඇති කරලා තිබුණා. ඒ නිදහස නැතිවීම තුළ අපේ අයත් විශාල අපහසුතාවයන් ගන්නවකට ලක් වෙනවා මේ ක්‍රියාදාමයක් තුළ. හැබැයි ඔවුනුත් තේරුම් ගනිමින් ඉන්නවා මේ රටේ මේ ත්‍රස්තවාදී ඇති වුණ මේ ඉස්ලාම් ත්‍රස්තවාදී තුල ඇති වෙච්ච තත්වය සාමාන්‍යයෙන් රට තුල කවදක්වත් ඇතිවෙන්නේ නැති තත්වයක් තුල කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා. ඒ නිසා මම කියන්න කැමති මේ ක්‍රියාදාමයේ එක පැත්තකින්. දෙවන කාරණේ තමයි මම කියන්න කැමති අපේ ලක්ෂ්මන් කිරියල් මැතිතුමත් මේ සම්බන්ධයෙන් මතු කරා අපේ මහින්දානන්ද මැතිතුමත් මේ සම්බන්ධව මතු කරා මේ සිලෙක්ට් කමිටිය පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සහෝදරවරුත් මන්ත්‍රීවරුත් පොදු ජන අපේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුත් අත්සන් කළා තිබුණා. හැබැයි මම එදා මතු කරා කාරණයක් මේ කාරණයට තවත් ඔබතුමාලා එක කාරණයක් එකතු කරා. ඒ එකතු කරේ මේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයක්. මම කිව්වා මේක ක්‍රියාත්මක කරන්න කලින් මේකට අත්සන් කරපු මන්ත්‍රීවරුන්ගෙන් අඩුම තරමේ ඉල්ලීමක් එක්කද මේක කරන්නේ. නමුත් එහෙම කරේ නැහැ. මොකද කරේ මේ යෝජනාවේ ගිනාවා එවැනි ප්‍රහාර වලට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධ තොරතුරු නීති ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලැබී තිබුණේද ප්‍රහාර සම්බන්ධව තොරතුරු මෙවැනි ඒවා ගිහිල්ලා ත්‍රස්තවාදීන්ට අනබල දුන්න ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරට හෝ ආණ්ඩුකාරයෙකුට හෝ ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව චෝදනා සත්‍ය ද යන්නත් කියන කාරණාත් මේකට ඇතුළත් කරලා තිබුණා. මේකත් එක තමයි ඇත්ත වශයෙන් අරකට ගෙනාවු ඇමෙන්ඩ්මන්ට් එකක් විදියට මේක ගෙනාවා. දැන් ඇත්ත වශයෙන් අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැට ගන්න කස්සම් කරපු එක එක පැත්තකින් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා. මොකද ඔවුන් දන්නේ නැහැ මේ පණදෙන් තමයි දැන් මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඊට අමතරව වෙන තව යෝජනාවක් ගෙනාලා මේක දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකටත් කමක් නැහැ. දැන් ඒක යටතේ ක්‍රියාත්මක කරගෙන යනකොට දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ දැන් මෙතන අපේ මන්ත්‍රීතුමිය අපේ ආදරණීය දියණිය අපේ කවුද හිරුණිකා මැතිණිය ප්‍රකාශ කරා හොයාගෙන හොයාගෙන යනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේකට දැන් වරදකරු බව පේනවලු. දැන් මට තේරෙන්නේ නැහැ එතුමිය කොමිටියේ හිටියද නැත්නම් අර පැය ගාණක් කතා කරපු ඒ වගේ කෑල්ලක් අල්ලගෙන එක එක රූපවාහිනිය වල දාපුවාම ඒකෙන් තෝරගත්ත කාරණයක් මතද තවදුරටත් මේ පරීක්ෂණේ කටයුතු අවසන් වෙලා වාර්තාවක් දීලා නැති තත්ත්වයක් තුල බොහොම පැහැදිලි එතුමා කියන කාරණේ හරියටම හරි මොකද හේතුව ජනාධිපතිතුමා කියන්නේ මේක බොහොම පැහැදිලිව පැහැදිලි කාරණයක් විදිහට ගත්තොත් මේක විශාල අර්බුදයක් තියෙනවා. එතුමා කියන්නේ ඒකයි මේක එක පැත්තකින් එක දැනක නට රියසල් කරලා මෙතන ඇවිල්ලා රංගපාන තත්ත්වයක් කියලා කියන එක හරි මොකද හේතුව දැන් මෙතුමියම කියනවා මේකෙන් ඇති වෙලා තියෙන තත්ත්වය අනුව එතුමා වැරදි කරුවා කියලා දැන් පේනවලු. පේන නිසාලු දැන් මේ පස්සේ තියෙන්නේ. ඉතින් මම කියන්න කැමති මේ කාරණා තේරුම් ගන්න ආදරණීය දියණියනි මේ මාමා කෙනෙක් විදිහට නැත්තම් වැඩිහිටියෙක් විදිහට මේ කතාව කියන්නේ මොකද එතුමිය නෑ මෙතන. නමුත් මම කනගාටු වෙනවා මේ ප්‍රකාශ කිරීම ගැන පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. මොකද එතුමිය ප්‍රාදි සභාවකවත් පළාත් සභාවකවත් මං හිතන්නේ හිටපු නැති කෙනෙක්. ඉතින් ඒ නිසා පළාත් සභාවේ හිටියා පොඩි කාලයක්. ඉතින් කතා කිරීමේදී යම් යම් කාරණා තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරා. ඒ නිසා මං අවවාදයක් විදිහට දෙන්නේ බොහොම කනගාටුයි මේ සමහර කාරණා ප්‍රකාශ කිරීම ගැන. විශේෂයෙන් මම දන්නේ එතුමිය ජනාධිපතිමත් එක්ක ජනාධිපතිවත් එක්ක ඉතාලම ළඟින් හිටපු කෙනෙක්. එතුමාගේ තාත්තා නැති වුණ වෙලාවේ සියලු බැනුම් මැද තාත්තගේ මිනිහ අරගෙන ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා සියලු දේවල් කරලා මේ සියලු දේවල් කරපු නායකයෙක් මම හිතන්නේ මෛත්‍රීපාල සිසින මැතිතුමා. එක කාරණයක් ඒක පැත්තකින් තියමු. ඒවා දේශපාලනය අදාළ නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් අනික් කාරණේ තමයි එතුමා මේ රටේ ජනාධිපති. මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉතිහාසයේ කවදක්වත් ජනාධිපති කියලා නමක් කිව්වොත් එහෙම මට මතක ඇති අපේ කිරියල් මැතිතුමාටත් මතක ඇති මම මේක විපක්ෂේ ඉඳලා මේක කියනකොට ඒ කාලේ මොවින් සිල්ල මහත්තයා පල්ලෙහාට එනවා කුණුහරුප කියන්න මට ගහන්න. අපේ පාලිතොරපර මහත්තයාත් ඉන්නවා මතක ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට ජනාධිපති කියන නම කිව්වොත් ඉවරයි. ගුටි ගන්න වෙන සත්‍යක් තිබුණේ. හැබැයි දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් ලංකාවේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිතුමාට ගහන්න තියෙන සියලු මඩ ගහන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී එතුමා ඇති කරලා තියෙනවා. ඉතින් කමන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී තමයි ඉරුණික අපේමචන්ද මැතිණියත් මේ සියලු දෙනාත් ප්‍රාර්ථනා කරපු නිදහස. දැන් ඒ නිසාම තමයි එතුමා ওই 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට ගිහිල්ලා කතා කරලා මන්ත්‍රීවරුන්ට තේබීබී කතා කර කර කරේ මොකටද තමන්ගේ බලය වැඩි කරගන්නේ? තමන්ගේ බලය වැඩි කරගන්න නෙමෙයි. තමන්ගේ බලය අඩු කර ගැනීම සඳහා මේ රටේ ජනාධිපතිවරයෙක් හවස රෑ 12 වෙනකල් මන්ත්‍රීවරුන්ව පෙළඹුව බලඹුව මේකට ඡන්ද දෙන්න කියලා කිව්වනම් මම හිතන්නේ ඒ මෛත්‍රීපාල සිසින ජනාධිපතිතුමා. ඒ තුමා වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධව මමගේ පක්ෂ නායකයෙකු වෙනුවෙන් පෙනී සිටින්න නැතුව වෙන කවුරුත් වෙනුවෙන් පෙනී සිටින්න මට බෑ. මොකද හේතුව මම නායකයෙක් එක්ක වැඩ කරනවා නම් ඒ නායකය වෙනුවෙන් මං 100%ක් පෙනී සිටින එක නිසා මොන බැනුම් ඇහුවත් පක්ෂ මහලේකම්වරයා විදිහටත් පක්ෂ නායකයා විදිහටත් එතුමාගේ වැරදි අඩුපාඩු විදිහට එක්ක කතා කරනවා වගේම අනිකුත් අඩුපාඩු සම්බන්ධව නැත්නම් වැරදි සම්බන්ධව එතුමාට තියෙන විවේචනවලදී අපි උත්තර දෙන්න ඕනේ. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා. ඒ නිසා ඒ වගේම මම කියන්න කැමතියි දැන් මේ ක්‍රියාදාමය තුළ මේ කමිටුව පිළිබඳ විශාල අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපි මේ සාවර නියෝග පිළිගන්නවා නම් මේ පාර්ලිමේන්තුව මේකේ තියෙනවා බොහොම අධික පැහැදිලිව අධිකරණයක විනිශ්චයට භාජන වීමෙන් පවතින යම් කාරණයක් හෝ අධිකරණ තීරණයක් ලබා දීමට නියමිත යම් කාරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක සඳහනක් නොතිබිය යුත්තේය. මේක තියෙන්නේ 36 වගන්තිය යටතේ ඊ වගන්තිය උපවගන්තිය යටතේ. දැන් එතකොට මේ කාර්ක සභාව පත් කරන්නේත් මේ ක්‍රියාදාමයේ යටතේ. දැන් මේ වෙනකොට නඩු 5කට අධික සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණේ ඇහෙමින් තියෙනවා මේ කාරණේ සම්බන්ධයෙන්. එතකොට මේ සම්බන්ධව මේ රටේ නීතිපතිවරයා පැහැදිලිව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවනවා ජූනි මාසේ 4 වෙනිදා 2019. ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා terror attack that took place on 21st April 2019. මේකේ බොහොම පැහැදිලිව නීතිපතිවරයා කියන කාරණේ මොකද්ද? I am of the opinion that the said proceedings pending before the select committee of parliament would have substantial danger, prejudicial and adverse impact on the ongoing criminal investigations being presently conducted in that regard. Further, the said proceedings would also have a prejudicial and adverse impact on pending judicial proceedings in the Supreme Court and judicial proceedings impending in other judicial fora. In the circumstances, it would be prudent that necessary steps are taken to inform the relevant authorities of the above concerns in order to ensure that said authorities take cognizance same with regard to the matters pending inquiry before the aforementioned select committee of parliament. දැන් මේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියයි.
මම ඉක්මනින් ඉවර කරන්නම්. මම කියන්න කැමති දැන් මේ ලිපිය එවලා තියෙනවා මේ කතානායකතුමාට මේ පාර්ලිමේන්තුවේ. මම අහන්න කැමති නීතිපතිතුමා විසින් එවලා තියෙන මේ කාරණය බොහොම පැහැදිලිව කියනවා මේ රටේ තියෙන නඩුවලට මේක විශාල ප්‍රශ්නයක් වෙනවා කියලා. මම අහන්න කැමති මේ කතානායකතුමා මොකද්ද ගන්න පියවර? මෙච්චර කාලයක් නීතිපතිවරයාගේ සාමාන්‍යයෙන් ආපුවාම ඒ සම්බන්ධව උපදේශක් ඒක අනුගමනය කරපු කතානායකවරයෙක් මේ පුටුවේ හිටියේ. මට තේරෙන්නේ ඇයි මේක කරන්නේ කියලා. ඒ නිසා මම කියන්න කැමති කරුණාකරලා මේක වහාම මේ කොමිටිය අත්හිටවන්න කටයුතු කරන්න. දැන් මේ යටතේ ගරු මන්ත්‍රීතුමනි දැන් මට හෙට එන්න කියලා තියෙනවා. දැන් අපිවත් කැඳවනවා මේකේ නෑ. දැන් මේ ඔබතුමාලා මේ අස්සම් කරපු ඒකාබද්ධ විපක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි දෙගොල්ලෝ එකතු වෙලා අස්සම් කරපු කොමිටියේ නෑ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කැඳවන්න මොකක්වත් නීතියක්. හැබැයි දැන් ඒ නීතිය යටතේ අලුත් සංශෝධනයක් ගෙනල්ලා දැන් මටත් එන්න කියලා තියෙනවා මේ කොමිටියට. ඒක මම දැන් කල්පනා කරනවා මම මේ කොමිටියට යා යුතු නැද්ද කියලා. මොකද හේතුව මේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධව කතා කරනකොට නීතිපතිවරයා ලිපියක් කරලා තිනවා නම් පාර්ලිමේන්තුවට ඒ පාර්ලිමේන්තුවේ කොමිටියේ කතා වෙන සිද්ධියන් සම්බන්ධව අධිකරණයට විශාල ප්‍රශ්නයක් එනවායි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉදිරියේ මම කොහොමද කියලා මේකට උත්තර දෙන්නේ? ඒ නිසා මම කියන්න කැමතියි අපිට දැන් මේකේ ලොකු ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ. මට දැන් එන්න කියලා තිනවා. මොකද හේතුව? තාජ් සමුද්‍රා හෝටලේ සිද්ධියක් සිද්ධ වුණා. ඇයි ඒකේ බෝම්බයක් පිහුරේ නැත්තේ කියලා මම අහපු කතාවක් සම්බන්ධයෙන් මට හිතෙන හැටියට. හරි. ඉතින් මම කිව්වේ ඒක ගැන පරීක්ෂණයක් කරන්න. පරීක්ෂණයක් කරන්න මගෙන් අහලා නැහැ වැඩක් නැහැ. මම ඒකම තමයි ඇවිල්ලා කියන්නේ. දැන් මොකද මේ කරන්නේ? මේ කොමිටියේ ඉන්න එක එක සරත් පොන්සේක වගේ මහත්තුරු මේක පැහැදිලිව ජනාධිපතිතුමා ඉලක්ක කරගෙන ඉස්ස කරන කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. මඩ ගැහිමේ චේතනාවෙන් එතුමාව ඉලක්ක කරගෙන හදපු කොමිටියක් බවට මේක පත් කළා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමති කරුණාකරලා මේක මේ කොමිටියේ වැඩ කටයුතු දි කරුණා කරලා අවසන් කරන තීන්දුවක් ගන්න ඕනේ කතානායකතුමා මේ නීතියත් මේ වැඩපිළිවෙලත් එක. මොකද පැහැදිලිව නීතිපතිතුමා මේ ලිපිය එවලා තියෙන්නේ කතානායකතුමාට. අපේ ජනාධිපතිතුමාගේ ලේකම්වරයාට එවපුවන් පස්සේ එතුමා මෙහාට එවලා තිනවා මේක. ඒ නිසා මම කියන්න කැමති කරුණා කරලා මේ තීරණ කමිටුව තියාගෙන යන්න විදියක් නැහැ. මේ සවර නියෝග අනුවත් මේ නීතිපතිතුමාගේ නියෝග අනුවත් කරුණා කරලා මේකේ කොහොසි කරන්න නැත්තම් වෙනත් ක්‍රියාමාර්ගයක් මේකට ගන්න. ඒ වගේම මම කියන්න කැමති තව එක කාරණයක්. පළාත් සභා මැතිවරණය සම්බන්ධව එක කාරණයක් කියලා තිබුණා. 19 වෙනි මේ වැඩපිළිවෙල යටතේ පළාත් සභා මැතිවරණ තිබීම සම්බන්ධව අද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ලිපියක් කියවලා දෙනවා කියලා ජනාධිපතිතුමාට මේක තියන්න කියලා. එතුමාට එහෙම ලියලා නැවල නැහැ. එතුමාට ලියලා තියෙන්නේ ගිහිල්ලා නඩු දාන්න කියලා. නඩු දාන්න දෙයක් නැහැ. අත්ත වශයෙන් අද මාස දෙකක් කාලයක් තිබුණා මේ කමිටුවේ තීරණය ගන්න ගරු අගමැතිතුමාට ඒ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තීන්දුවක් ගන්න තිබුණා. මේක පාර්ලිමේන්තුවෙන් ගන්න තීන්දුවක්. දැන් ඒක අනික් පැත්තට කරකවලා මැතිවරණ කොමිසම කියනවා ජනාධිපතිතුමාට නඩු පවරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා. මොකද්ද මේ කතාව? ඉතින් අන්තිම මේ සියලු දේවල් අවසාන ප්‍රතිඵලේ බවට පත් වෙලා තියෙන්නේ මැතිවරණ තිබීමත් මැතිවරණ පැවැත්වීමේ නැවැත්වීමත් මේ සියල්ල පාර්ලිමේන්තුව විදිහට අපි ගන්න තියෙන තීන්දුව 13 වෙනි 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවට බලය දීලා තියෙනවා නම් ඒක මත ක්‍රියා කරන එක පැත්තකින් තියලා ඒකත් නැවතර ජනාධිපතිවරයාටම පවරලා නිකන් ඉන්න ක්‍රියාදාමයක් කියන්නේ ඒ නිසා මම කියන්න කැමති කරුණා කළා මේ ක්‍රියාදාමයේ සම්බන්ධව නිවැරදි තීන්දුවක් ගන්න කියන එකත් ඉල්ලමින් මගේ වචන ස්වල්පව අවසන් කරමු බොහොම ස්තුතියි ඔබතුමීට
බොහොම ස්තුතියි
ගරු මන්ත්‍රීතුමා දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා පාර්ලිමේන්තුවේ නීති රීති ගැන දන්නවා අධිකරණයටවත් කාටවත් පාර්ලිමේන්තුවට තහවුරු දාන්න බෑ අනුර බණ්ඩාරනායක මැතිතුමා නඩු දී කතානායක හැටියට තීන්දුවක් දීලා තියෙනවා අධිකරණයටවත් පාර්ලිමේන්තුවට තහවුරු දාන්න බෑ ඔබතුමා දන්නවනේ හිතවත් දැන් බණිකා කියන්නේ එහෙම කාටවත් තහවුරු දාන්න බෑ නීතිපතිවරයාටවත් ශ්‍රේෂ්ඨාධිකරණයටවත් පාර්ලිමේන්තුවේ කටයුතු ගැන බලපෑමක් කරන්න බෑ ඒක අපි තීරණය කරන්නේ නෑ ඔබතුමා දන්නවනේ You are a lawyer, you should know that. No? No, no, but...
Yes, yes.
No, make any vivaad yak bai bani ka pahadil kini bakkiru.
Garmanti tuma.
නෑ මට මට ඔබතුමාට කියන්න තියෙන්නේ මම අධිකරණයට මේකට අත ගන්නට මම කැමති නෑ ඔබතුමා වගේ මමත් මේ බොහොම ඒකට විරුද්ධ කෙනෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි විසින්ම හදපු ස්ථාවර නියෝගවල තියෙනවා සබ් ජුඩිස් කියලා මේක දාලා. ඒතකොට ඉතින් ඒක කොහොමද මේකේ වළංගු වෙන්නේ කියලා මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේකක් නෙවෙයි. මට නැතුව මම මේ අධිකරණයට අපිට බලපෑම් කරන්න බෑ ඒක හරි. නමුත් පාර්ලිමේන්තුවේ අපි හදාගත්ත ස්ථාවර නියෝගවලම තියෙනවා අධිකරණ කටයුතු කටයුත්තක් සම්බන්ධ අපිට කතා කරන්න බෑ කියලා. ඉතින් අපි මොකද
කරන්නේ? ඒක තීරණය කරන මන්ත්‍රීතුමා මීළඟට ගරු හෙක්ටර් අප්පුහාම මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක්
තියෙනවා. උලාසනහබන මන්ත්‍රීතුමනි ප්‍රතිමිත සුජුවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව පළමුවෙන්ම මම හිතන්නේ අද මේ අවස්ථාවේ ආරම්භ කරන්න තියෙන්නේ අපේ දයාසිරි ජයසේකර ගරු හිටපු අමාත්‍යතුමා ගරු මන්ත්‍රීතුමා කියපු කාරණයක්ට සම්බන්ධ වෙලාම කියලා මම හිතනවා. එහෙම කතා කරන එක හොඳයි කියලා. දැන් එතුමා අතිගරු ජනාධිපතිතුමා ගැන කතා කරා. එතුමා කිව්වා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලා තියෙනවා. අද එදා ජනාධිපතිවරයා කියලා නම කියන්න බෑ. හැබැයි අද ජනාධිපතිවරයාට ඕනතරම් වැඩ ගන්න පුළුවන් කියලා මේ පාර්ලිමේන්තුවේ සහ එයින් එළියෙත් මම කියන්න කැමති දයාසිරි ජයසේකර ගරු මන්ත්‍රීතුමනි අපි හැමදෙනාම ආපහු හැරලා බලන්න ඕන අතිගරු ජනාධිපතිතුමා ඒ ජනාධිපති තුමාගේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට මේ රට තුල වැඩ කටයුතු කළාද නැද්ද කියන එක අපි ආපහු හැරලා බලන්න ඕන අපි සියලු දෙනා. නිසා කවුරු හරි මම සාමාන්‍යයෙන් අතිගරු ජනාධිපතිතුමාට එහෙම වචන කියන කෙනෙක් නෙවෙයි. හැබැයි රටේ සමස්යයක් හැටියට 62 ලක්ෂයක් මේ රටේ ජනතාව ඡන්දේ දීලා එතුමාව මේ රටේ ජනාධිපතිවරු හැටියට පත් කරනකොට ඒ පත් කරලා අපිට ආණ්ඩුවක් ලබා දෙනකොට ආණ්ඩු බලයක් ලබා දෙනකොට මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ එතුමාගෙන් සිද්ධ නොවුන නිසා තමයි අද සමස්ත ජනතාවත් ඒ වගේම රටේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඇතුළු දේශපාලන අධිකාරී සියලු දෙනාත් එතුමා ගැන යම්කිසි විග්‍රහයන්ට ලක් කරන්නේ ඒ ඇති වෙලා තියෙන යම්කිසි දුර්වලතා නිසා තමයි. නිසා අපි කනගාටුවෙන් වුණත් කියන්න ඕන අපි සියලු දෙනාම මේ ගැන ආපහු හැරිලා බලලා දුක් වෙන්න ඕන රටේ ඊළඟ අපි කරන වැඩපිළිවෙල මොකද්ද කියලා හරියට හඳුනා ගන්න ඕන මේකෙන් පාඩමක් ඉගෙනගන්න. ඒ නිසා ඒ වගේම අර 21 වෙනි ප්‍රහාරයෙන් අපේ රටේ මියගිය අහිංසක ඒ අම්මලා තාත්තලා සහෝදර සහෝදරිය දූ දරුවෝ මේ සියලු දෙනා මිය ගියාට පස්සේ මේ රටේ සමස්ත ප්‍රජාව තුළ ආන්දෝලනාත්මක ඒ වගේම වෙනත් විදිහේ සිතුම් පැතුම් ඉස්සරහට එන්න ගත්තා එළියට එන්න ගත්තා ජනතාව අතර බොහෝ වෙලාවට අවිශ්වාසය ගොඩ නැගුණා අපි ආගම අදහන අනුව තමයි අපි සියලු දෙනා වෙනස් වෙලා තියෙන්නේ අපි සමහර කොටසක් කතෝලික ආගම අදහනවා බෞද්ධ ආගම අදහනවා හින්දු ආගම අදහනවා මුස්ලිම් ආගම අදහනවා තව නොයෙකුත් ආගම් අදහන මේ ආගම් අදහන අනුව තමයි අපි බොහෝ දෙනා අපේ සමාජ ක්‍රමය එහෙම නැත්නම් අපේ ජීවිතන ක්‍රමවේද බොහෝ වෙලාවට වෙනස් කරගෙන තියෙන්නේ. නමුත් අපි මිනිස්සු හැටියට ගත්තාම එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයෝ හැටියට ගත්තාම මිනිස්සු හැටියට අපේ ඇඟේ දුවන්නේ රතු පාටලේ අපේ සම්පූර්ණයෙන්ම අපි පිහිටලා තියෙන එක ආකාරයක් අපි ජීවත් වෙන්නේ කන්න බොන්නේ අඳින්නේ සානිකුත් ක්‍රියාවලියන් සියදෝ සිද්ධ වෙන්නේ එක විදියට. හැබැයි අපි ක්‍රියාත්මක කරන දේශපාලන කටයුතු සහ සමාජීය කටයුතුයි අපි ආරූඪ කරගත්ත සමහර කටයුතු නිසා අපි අතර බොහෝ වෙලාවට වෙනස්කම් තියෙනවා. හැබැයි මේ වෙනස්කම් දේශපාලනයට පාවිච්චි කරන්න ගිහිල්ලා තමයි රටේ මේ ආකාරයේ විනාශකාරී තත්ත්වයන් උදා වෙලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. අද අර 21 වෙනි ප්‍රහාරයෙන් අපේ මියගිය ඒ අහිංසක මිනිසුන්ගෙන් පස්සේ ඒ අහිංසක මිනිසුන්ව විකුණගෙන ගන්න සමාජයක් අද බිහි වෙලා තියෙනවා මේ රටේ. අද අපි දකිනවා බොහෝ වෙලාවට දැන් නිකන් අපූරු වැඩසටහන් සිද්ධ වෙනවා එළියේ පහළියේ. අපි දකිනවා Facebook වල වේදිකාවල් වල සමහර අය අලුතෙන් වැඩසටහන් හදාගෙන. හැබැයි හැමදෙනාම මුලාද හොබවන කරු මන්ත්‍රීතුමියනි හැම දෙනාම කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ 225ම ගෙදර අරින්න ඕන කියලා. හැබැයි සිනහවට කාරණාව තමයි පාර්ලිමේන්තුව 225ම ගෙදර අරින්න ඕන කියන කණ්ඩායම එළියේ ඉඳගෙන කෙලහලන්නේ පාර්ලිමේන්තුව. දැන් එක පැත්තකින් කතා කරනවා විගණාධිපතිත් පාර්ලිමේන්තුව ගැන එහෙම නැත්නම් දේශපාලනය ගැන. තව පැත්තකින් ආගමික නායකයෝ කතා කරනවා. තව පැත්තෙන් ව්‍යාපාරිකයෝ කතා කරනවා. තාපැත්තෙන් නීතිඥයෝ කතා කරනවා. සමහර කණ්ඩායම් සිවිල් සංවිධාන හදාගෙන කතා කරනවා. හැබැයි මේ සියලු දෙනාම කතා කරන්නේ එක්කෝ ජනාධිපති ධූරය ගන්න නැත්නම් අගමැති ධූරය ගන්න අඩුම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් වෙන්න. මේක මේ රටේ විහිළුවක් වෙලාද? ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඇඟිල්ල දික් කර කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මඩ ගහන ගමම්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කෙලසන ගමම්ම වක්‍රාකාරයෙන් ඒගොල්ලෝ ජනතාවට ආමන්ත්‍රණය කරනවා පාර්ලිමේන්තුවට එය එන්න ඕන කියලා. මේ 225 එළියට ගිහිල්ලා අලුතෙන් වෙනත් කණ්ඩායමක් එන්න ඕන කියලා. හැබැයි මම විශ්වාස කරනවා අලුත් කණ්ඩායමක් එනවා නම් හොඳයි. එයාටත් මේකේ රස ගුණ වගේම මේක අස්සෙ තියෙන මඩ ටිකත් හොඳට හඳුනා ගන්න පුළුවන් වෙයි, විඳ දරා ගන්නත් හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ රටේ සමස්ත ජනතාව අඳුරාගත යුතු කාරණාවක් තියෙනවා. මේ එළියට ඇවිල්ලා මේ අපේ අහිංසක අර මැරුණ අහිංසක සහෝදරයෝන්ගේ ඒ මිනී ගොඩ උඩින් කතා කරන සමහර අය මොනවද කතා කරන්නේ? අපි මේ සිද්ධිය සිද්ධ වෙච්ච ගමම්ම කිව්වා මේ රටේ ආගමික නායකත්වයට කිව්වා. අපි මේ රටේ ඉන්න පාලනය කරන නායකයන්ට කිව්වා. පළවෙනිම කාරණේ තමයි අපි දේශපාලනය කියන වචනේ සහාය ක්‍රියාව පුංචි කාලයකට අපි අමතක කරමු කියලා. අමතක කළා අපි යම්කිසි වැඩපිළිවෙලකට එමු. මේ රටේ ප්‍රධාන වශයෙන් අපි හැමදෙනාටම වැරදුනා කියලා හිතන වැරදුනා කියලා අපි පළපුරුද්දෙන් ලබාගත් අත්දැකීම් එක්ක ආරක්ෂාව සම්බන්ධයෙන් මේ රටේ කළ යුතු වැඩසටහනක් තියෙනවා. ඒකට ආරක්ෂක අංශ විතරක්
නෙවෙයි කාලයක් තියෙනවා.
රටේ නායක විතරක් නෙවෙයි ආරක්ෂක අංශ විතරක් නෙවෙයි සමස්ත ජනතාවත් එකට එකතු වෙලා තමයි ආරක්ෂක වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කළ යුත්තේ. නිසා මම හිතනවා මේ හැම දෙයකටම ජනතාව හැටියට හැම පුරවැසියෙකුටම මෙසඳා දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. සහභාගීත්වයක් වෙන්න පුළුවන්. නිසා මම හිතන්නේ අපි ඒකයි සිද්ධ කළ යුතු වන්නේ අපි සියලු දෙනා එකතු වෙලා. අපි දේශපාලනය කරන අපේ 225 වගකීම තමයි 225 ජනතාවත් එක්ක අත්තල් බැඳගෙන රටේ ඉදිරියේ නැවත විනාශයක් වෙන එක නවත්තන එක. සස්වාදී ක්‍රියාවකට අවශ්‍ය කරන ශක්තිය ලබා නොදෙන එක. ඒ නිසා තමයි අපි හිස්බුල්ලාගේ විශේෂයෙන්ම හිස්බුල්ලාගේ අර සරියා විශ්වවිද්‍යාලය ගැන කතා කරේ. අද ඒ නිසා මම හිතනවා තේරින් කාරක සභාව නිසා අපේ රටේ ජනතාව යම් කිසි දෙයක් ඉගෙන ගත්තා මේ කාලය තුල. යම් කිසි දෙයක් දැනගත්තා අහිංසක අපේ ගමේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු ටික දැනගත්තා තේරින් කාරක සභාව හරහා රටේ මොනවද ඇත්තටම සිද්ධ වෙන්න කාරණාවක්. ඒ විතරක් නෙමෙයි අද හිස්බුල්ලාගේ අර සරියා විශ්වවිද්‍යාලය නවත්තන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලත් අද ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා මම හිතනවා තේරින් කාරක සභාවෙන් අවශ්‍ය කරන රටට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරගත යුතුයි. ඒක තමයි මම හිතන්නේ අපි කළ යුත්තේ. තේරින් කාරක සභාවට මඩ ගගා තේරින් කාරක සභාව තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට ගන්න නැතුව මේ රටේ සමස්තයක් හැටියට ජනතාවට අවශ්‍ය කරන ඉදිරි අනාගතයේදී නිදහස සහ සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට අපි සියලු දෙනා අත්වැල් බැඳ ගන්න ඕන මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන මොහොතේ කියලා මම විශ්වාස කරනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමීට බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක්
තියෙනවා. වාස්නේවන්තුමාගේ වෙලාවක් තියෙනවා සර්. මුලස්සනේ සභාපතිතුමියනි, අද හදිසි නීතිය විවාදය කරන මේ අවස්ථාවේ විශේෂයෙන් කියන්න ඕනේ සභාපතිතුමියනි, හදිසි නීතිය විවාදය සාකච්ඡා කරන අතරතුරේ මගේ ජංගම දුරකථනයට පණිවිඩයක් එනවා. මහින්දානන්ද අලුත්ගමගේට අද විශේෂ අධිකරණයේ නඩු පවරයි කියලා. මුලස්සනේ සභාපතිතුමියනි, ඔබතුමීට කියන්න ඕනේ අද දිනේ අල්ලස් දූෂණ කොමිසම් විසින් විශේෂ මහාධිකරණයේ මහින්දානන්ද අලුත්ගමගේට නඩුවක් පවරවුවයි කියලා මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. සභාපතිතුමියනි, මේ පණිවිඩය ජූනි මාසේ 12 වෙනිදා දිවයින පත්තරේ විශේෂ මහාධිකරණ හමුවේ මහින්දානන්ද නඩු පැවරීමට අගවිනිසුරු අනුමැතිය කියලා දිවයින පත්තරේ මුල් පිටුවේ පළ වෙලා තිබුණා. උලස්සනේ සභාපතිතුමියනි, අල්ලස් දූෂණ කොමිසමේ අල්ලස් පනතේ තියෙනවා පැහැදිලිව 17 වෙනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා, කොමිෂන් සභාවේ සෑම සමාජිකයෙකු සිටම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සහ කොමිෂන් සභාවට සහාය සදා පත් කරලද නිලධාරියෙකු සේවකයෙකු විසින් ස්වකීය ධූරයේ බාරගැනීමේ ප්‍රථම මේ පනතේ විධිවිධාන බලාත්කාර කිරීම සඳහා හැර මේ යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමේදී පත් කිරීමේදී තමන්ට ලැබෙන තමන් දැනගත් තොරතුරු කිසිවක් අනාකරණය නොකරන බවට ප්‍රතිඥාවක් ප්‍රකාශයක් ලබා දිය යුතුයි. අල්ලස් දූෂණ කොමිසමේ සෑම නිලධාරියෙක්ම බැඳිලා ඉන්නවා. අල්ලස් දූෂණ කොමිසම විසින් නඩුවක් පැවරීමක් එහෙට ලැබෙන තොරතුරු කිසිවක් එළියට දෙන්න බෑ කියලා. හැබැයි දැන් අල්ලස් දූෂණ කොමිසම දවස් 20කට කලින් පත්‍රයට දෙනවා මහින්දානන්ද අලුත්ගමගේට නඩු දානවා කියලා. මේ කොමිසමේම 18 වෙනියට දිනවා කොමිසම් සභාවේ සමාජිකයන් අධ්‍යක්ෂතුමා ලතුරු ඕනෙම පුත්කලේ. මේක කඩ කරොත් වසර 5ක් හිරදඬුවමක් දඬුවම් සංහරත මට නඩු දානවා කියලා. දැන් මුලස්සනේ සභාපතිතුමීනි, මේ රටේ ඕනෙම පුරවැසියෙකුට මේ අයිතිය තියෙනවා අල්ලස් දූෂණ කොමිසම් විසින් පරීක්ෂණයක් පවත්වන අවස්ථාවක ඒ කිසි දෙයක් එළියට දෙන්න බෑ. හැබැයි අල්ලස් කොමිසම් විසින් එළියට දෙනවා. නමුත් ඒ පිළිබඳ මම එයින් එහාට කතා කරන්නේ නැහැ. මම කියන්නේ මුලස්සනේ සභාපතිතුමීනි, මේ විශේෂ අධිකරණය මේ රටේ ස්ථාපිත කරේ මේ රටේ මහා පරිමාණ දූෂණ වංචා හොරකම් එළියට දාන්න. ඒක හොඳයි. මෙරටේ සිදුවෙන මහා පරිමාණ වංචා, මහා පරිමාණ ඝනදෙනු, මහා පරිමාණ දූෂණ මේ සියල්ල වෙනුවෙන් අධිකරණයක් පිටලා උන්ට දඩුවම් දෙන්න ඕනේ. ඒක හොඳයි. හැබැයි දැන් මේ විශේෂ අධිකරණයේ ලොකුම චෝදනාව එල්ලන පුද්ගලයා කවුද? 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ඒ තමයි එක චූදිතයෙක් මේ විශේෂ අධිකරණය නඩු ගන්න. ද ගෝඨාභය රාජපක්ෂ තමයි මේ රටේ විශාලම වැරද්ද කළ තියෙන කෙනා. දැන් ඊළඟට මහින්දානන්ද අලුත්ගමගේ මේ රටේ විශාලම වැරද්ද කරලා තියෙන පුද්ගලයා තමයි මහින්දානන්ද අලුත්ගමගේ ඊළඟ ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂගේ සටනේ ඉහළින්ම ඉන්න සෙන්පති. ඒ තමයි ඊළඟ නඩුව වැටෙන්නේ. මුලස්සනේ සභාපතිතුමියනි, මේ නඩුව මට දාන්නේ ලංකා සතුස ආයතනයේ විතින් කැරම්බෝඩ් 14,000 ආනයනය කරනවා. මේක එල්සීආර් ඉන්නේ සතුස, ගෙන්නන්නේ සතුස, බෙදන්නේ සතුස, සියල්ල කරන්නේ සතුස. මම ක්‍රීඩා ඇමති. මේක ක්‍රීඩා භාණ්ඩයක් නිසා ක්‍රීඩා ඇමතිර නඩු දානවා. ඉතින් මම දන්නේ මේ රටේ නීතිය මේකද කියලා. ඉතින් ඒ නිසා විශේෂ අධිකරණ හදලා මැතිවරණ ලං කරලා දේශපාලන නඩු දානවා. ඒ නිසා කිරියල්ල මහත්තයෝ, අපි තමුන්නාන්සේලාගේ වික්‍රමසිංහ අගමැතිතුමාට කියනවා, තමුන්නාන්සේලා විශේෂ අධිකරණවල නෙවෙයි එයින් එහාට ගිය අධිකරණවල නඩු දැම්මත් තමුන්නාන්සේලා අපිව පාලනය කරන්න හම්බ වෙන්නේ නැහැ. තමුන්නාන්සේලා හිතන්න බෑ නඩු දාලා අපිව බය කරන්න පුළුවන් වෙයි කියලා. තමුන්නාන්සේලා ගරු සභාපතිතුමියනි, මම අමාත්‍යංශයෙන් අයින් වුණාට පස්සේ ක්‍රීඩා මන්ත්‍රී තුන්දෙනා තමුන්නාන්සේලාගේ ආණ්ඩුව යටතේ හිටියා. මට එහා පැත්තේ ඉන්නවා දයසිරි ජයසේකර ඇමතිතුමා. එතුමා මේ පාර්ලිමේන්තුවේ ක්‍රීඩා ඇමතිවරයා හැටියට පාර්ලිමේන්තුවේ උත්තරයක් දීලා කිව්වා, මේකට ක්‍රීඩා අමාත්‍යංශය කිසි සම්බන්ධයක් නැහැ. මෙතුමාට නඩු දැම්මොත් මම කෝට් එක දාගෙන ඇවිල්ලා උසාවියේ කතා කරනවා කියලා කිව්වා. ඊළඟට ආව ෆයිසර් මුස්තෆා ඇමතිතුමා. එතුමා ජනාධිපති නීතිඥෙක්. එතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා මේක ක්‍රීඩා අමාත්‍යංශය කිසි බැදිහත්වීමක් නැහැ කියලා. දැන් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ හරයන් ප්‍රනාන්දු මැතිතුමා. එතුමා මෙතෙන්දි කිව්වා මේකට ක්‍රීඩා අමාත්‍යංශය කිසිම සම්බන්ධතාවයක් නැහැ. මේකට අපේ සම්බන්ධයක් නැහැ මේක සතුටින් කරපු ගණදෙනුවක් කියලා. එහෙමනම් ක්‍රීඩා අමාත්‍යාංශයේ සතභාග්‍යවල නැත්තම් ක්‍රීඩා අමාත්‍යවරයා කිසිම ලිඛිතව කිසිම දෙයක් කරලා නැත්තම් ක්‍රීඩා අමාත්‍යවරයාට නඩු දාන්න මොන පදනම් මතද? ඔබ ලස්සනේ සභාපතිතුමියනේ තමුණාංශලගේ අගමැතිවරයාට අපි කෙලින් උත්තර දෙනවා. තමුණාංශලගේ ආණ්ඩුවේ හොරකම් වලට විරුද්ධව අපි කෙලින් කතා කරනවා. තමුණාංශලට විරුද්ධව මේ සටන අපි මෙහෙවනවා. ඒක තමයි තමුණාංශලට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා ගරු මුලස්සනේ සභාපතිතුමනි මේ සිද්ධියට මට දාන හතරවෙනි නඩුව මේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් දැම්මා. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු තුනක් එකම චෝදනාව එකම චූදිතයෝ එක සිද්ධියකට කිසිම සම්බන්ධයක් නැති සිද්ධියකට අධිකරණ හතරක නඩු දාලා තියෙනවා. ඒ නිසා තමුන්නාන්සලා හිතනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිවරණ සටන අපි විශේෂ අධිකරණයට දාලා බේර ගන්න පුළුවන් කියලා. ඒ තමයි තමුන්නාන්සලා කරන ලොකුම වැරද්ද. ඒ නිසා නඩු පිට නඩු වැටුණත් හිරගෙවල් 1000ක ගියත් ඒ සටන අපි නවත්තන්නේ නැහැ කියන එක තමුන්නාන්සලාට විශේෂයෙන් මතක් කරනවා. මුලස්සනේ සභාපතිතුමියනි අපි දැක්කා මේ ආණ්ඩුව බලයට පත් කරන්න වැඩිම කාර්යභාරයක් කරපු පාක්ෂෝති පරණ සරවණ මුත්තු මහත්මයා CID එකට ගිහිල්ලා පැමිණිල්ලක් කරලා තිබුණා. අස්කිරි මල්ලතු අස්කිරි මහානායක හාමුදුරුවන්ව වහාම අත්තරන් ගොඩ ගන්න කියලා. අපි සරවණ මුත්තු මහත්තයාට අහනවා කොහෙන්ද යාට ලයිසන් එක දුන්නේ කියලා. මම කනගාටු වෙනවා අඩු ගානේ කිරියල් ඇමතිතුමාවත් මහනුවර ඉන්න උඩරට බාරව ඇමතිවරයා හැටියට තමුන්නාස්සවත් මේ පිළිබඳව අද වෙනකම් ප්‍රකාශයක් කරේ නැහැ. තමුන්නාස්සල හැම දෙයකටම දුවගෙන යන අස්කිරිය මල්ලත්තට අඩු ගානේ ඔබතුමාටවත් බැරි වුණා අස්කිරිය මහානායක හාමුදුරුවෝ වෙනුවෙන් වචනයක් කතා කරන්න. අපි දන්නවා අස්කිරිය මහානායක ස්වාමීන් වහන්සේ කියන්නේ මේ රටේ බොහොම ගෞරවයට ආදරයට පාත්‍ර වෙච්ච නායක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කරේ මේ රටේ විශාල බෞද්ධ ජනතාවගේ විශ්වාසයක් තියෙනවා. දළදා මාලිගාව කේන්දර ඝටක අස්කිරිය මල්ලතු මහා විහාරවල නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කිසිම අවස්ථාවක කිව්වේ නැහැ මුස්ලිම් ජනතාවට එරෙහිව කිව්වේ නැහැ. උන්වහන්සේ කිව්වොත් මෙවැනි දෙයක් ඇති වුණත් කියන ප්‍රශ්නේ පමණයි කිව්වේ. මේ සරවණ මුත්තු මහත්තයා කියන්නේ මේ අහපාලන ආණ්ඩුව බලයට පත් කරන්න වැඩිම කාර්යභාරයක් කරපු පුද්ගලෙක්. එන්ජිඕ කාර්යයක් පටිගන්න මේ එන්ජිඕ වලින් පටිගන්න එන්ජිඕ වලින් යැපෙන ඇමරිකානු ගැත්තෙක් මේ සරවණ මුත්තු මහත්තයා කියනවා අස්කිරිය මහානායක හාමුදුරුවෝ අත්තරන් ගොඩ ගන්න ඕනේ කියලා. අපි අහනවා පාක්ෂෝති මහත්තයා අපි අහනවා මේක ආණ්ඩුවේ මතයද කියලා. ආණ්ඩුව වෙනුවෙන් හිටගත්ත මිනිස්සෙක් ආණ්ඩුව හදන්න කැප කරපු මිනිස්සෙක් අස්කිරිය මහානායක හාමුදුරුවන්ට මෙවැනි ප්‍රකාශයක් කරනවා නම් මේක ආණ්ඩුවේ මතයද කියලා අපි තමුන්නාස්සලකින් අහනවා. අද වෙනකන් ආණ්ඩුවේ කිසි කෙනෙක් මේ කිලිමද ප්‍රකාශයක් කරේ නැහැ. ඒ නිසා තමුන්නාස්සලා හිතාගෙන ඉන්නවා නම් අස්කිරිය මහානායක හාමුදුරුවෝ අත්තරන් ගොඩ ගන්න නෙවෙයි අඩු ගානේ උන්වහන්සේගෙන් කට උත්තරයක් ගේන්න හරි තමුන්නාස්සලා කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව තමුන්නාස්සලාට දැඩි පියවරගයි මේ රටේ මිනිස්සු එවැනි පහත්ත්වයට පත් වෙන්න එපයි කියලා අපි තාම ගෞරවෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මුලස්සනේ සභාපතිතුමියනි මේ පසුගිය ඇතිවෙච්ච පාස්පෝර්ට් ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අපි හැම අවස්ථාවකදීම කිව්වා මේක සමස්ත මුස්ලිම් ජනතාව කරපු සිද්ධියක් නෙවෙයි. අපි කිසිසේත් කිව්වේ නැහැ මේකට හාරිස් මන්ත්‍රීතුමා අපි බොහොමද මිත්‍රයා අපි කවදාවත් එතුමාට චෝදනාවක් එල්ල කරේ නැහැ එතුමා අන්තවාදියෙක් කියලා. එතුමාට එහා පැත්තේ ඉන්නවා මට නම මතක නැහැ අපේ මන්ත්‍රීතුමා ඇමතිතුමා අපි කවදාවත් නසීර් මන්ත්‍රී ඇමතිතුමා අපි කවදාවත් ඔබතුමාට කිව්වේ නැහැ ඔබතුමා අන්තවාදියෙක් එහෙම නැත්නම් ඔබතුමා ජාතිවාදියෙක් කියලා අපි ඔබතුමාට කවදාවත් කිව්වේ නැහැ. අපි රවුෆ් හකීම් ඇමතිතුමා ඒ වගේම අපේ කබීර් රෂීම් ඇමතිතුමා අපේ ගමේ අහිංසක හලීම් ඇමතිතුමා මේ කිසි කෙනෙක් ජාතිවාදීන් අන්තවාදීන් පිළිබඳ අපි හැදෙව්වේ නැහැ. ඔබතුමාට අපි කිව්වා අපේ ගම්වල අපේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න බලන්නේ අපි. ඒගොල්ලන්ගේ මරණයට මගුලට දුකට සැපට ඉන්නේ අපි. තමුනාස්සලා නැගෙනහිර ඉඳලා ඉන්නේ නැහැ. රවුෆගේ මාත්‍ය චන්දටි කරන් කොළඹට පයින්නවා. ආයේ ගමේ ඉන්නේ නැහැ. අපි තමයි මගුලට මරණයට යන්නේ. අපි තමයි පාර හදලා දෙන්නේ. අපි තමයි ඉස්කෝලේ හදලා දෙන්නේ. අපි තමයි ළමයා ඉස්කෝලේට දාලා දෙන්නේ. අපි තමයි මුස්ලිම් ජනතාවගේ හැමදාම දුකේ සැපේ හිටපු මිනිස්සු. ඒ නිසා අපි කිසිසේත් කියන්නේ නැහැ සමස්ත මුස්ලිම් ප්‍රජාව මේකට සම්බන්ධයි කියලා. හැබැයි අපි කියනවා මේක පිටිපස්සේ යම් කිරිසක් හිටියා. ව්‍යන්තවාදයේ පිටිපස්සේ යම් කිරිසක් හිටියා. මාවනෙල්ල බුදු කිටිම කඩපු පුද්ගලයන් අත්තරන් කොට ගෙන්නතු බලපෑම් කරපු මිනිස්සු. ඒ වගේම වනාත විල්ලුවේ බෝම්බත් එක්ක අත්තරන් කොට ගත්ත මිනිස්සු නිදාස් කරපු මිනිස්සු. ඒ විතරක් නෙවෙයි මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ මිනිස්සුත් එක්ක ගණදෙන කරපු රිෂාඩ් බදුද්දීන් වගේ තනි පුද්ගලයෙකුට විරුද්ධවයි අපි මේ චෝදනාව එල්ල කරේ. අපි තනි පුද්ගලයෙකුට කිව්වේ අපිට තොරතුරු තිබුණා අපිට තොරතුරු තිබුණා ඔහුට විරුද්ධව චෝදනා ඔප්පු කරන්න අපිට තොරතුරු තිබුණා ඒ නිසා රිෂාඩ් බදුදීන් තනි පුද්ගලයෙකුට විරුද්ධව කිව්වහම ඔබතුමාලා සමස්ත මුස්ලිම් ජනතාවම මේක බෙදාගත් එක හරි අසාධාරණයි අපි තමුන්නාන්සේලා බොහොම හොඳ හිතවතුන් අපි හොඳ මිත්‍රයෝ අපි ඥාතියෝ තමුන්නාන්සේලා අපි හරි හිතවත් ඒ නිසා එවැනි සිංහල මුස්ලිම් එකට ඉන්න තමුන්නාන්සේලා අපි ඔක්කොම එකට එක්වලා ඉන්න සමාජයත් තුල එවැනි මතවාදයක් හදලා සියලු දෙනාම ඉල්ලස් වෙලා ඒ කරපු ක්‍රමවේදය ඉතාම වැරදිගරු ඇමතුමා ඒ පිළිබඳ මුස්ලිම් ජනතාවගේ පමණක් නෙවෙයි සිංහල ජනතාවගෙත් යම් වේදනාවක් තියෙනවා තමුනාන්සේලා සියලු දෙනා රිෂාඩ් බදුදීන් ඇමතිවර ඇවෙනුවෙන් හිටගත් එක පිළිබඳ තමුනාන්සේලාට අගමැතිතුමා ලණුවක් දුන්නා තමුනාන්සේලා ලණුව කෑවා දිග කඹයක් දුන්නා අගමැතිතුමා මොකද්ද කිව්වේ මාසෙකට අයින් වෙන්න ඕක මගේ ඇරලා යයි කිව්වා දැන් මාසෙකට අයින් වුණා මාසෙකට අයින් වුණා මාසෙයි කිව්වා ඔරු මාසෙම් කිව්වා තමුනාන්සේලා ඈ තමුනාන්සේලා එක මාසයක් බලාගෙන හිටියා මාසෙකින් පස්සේ ආය ඇමතිකම් ගන්න කියලා දැන් දැන් කරන්න දෙයක් දැන් ජල සම්පාදන මණ්ඩලය දැන් ටෙන්ඩර් ටික කඩනවා මේ දවස් ටිකේ දැන් ටෙන්ඩර් ටික කඩනකොට හරි වැඩේ දැන් ඇමතිතුමා නැහැ දැන් ටෙන්ඩර් කඩනවා දැන් හරි අමාරුවක ඉන්නේ දැන් ඇමතිවරුන්ට ඇමති කන් ටිකට යන්න බැරුව බොහොම අමාරුවෙන් ඉන්නේ ඒක ටෙන්ඩර් එකකින් US මිලියන 3යි 4යි ඉතින් බොහොම අමාරුවෙන් ඉන්නේ ඉතින් ඒ නිසා ඔබතුමාලට ආණ්ඩුවේ අගමැතිතුමා ලණුවක් දුන්නේ තමුනාන්සේලාට කිව්වා මාසිකින් මේ ඇමතිකම් බාර ගන්න කියලා දැන් මොකද උනේ දැන් හලින් ඇමතිතුමා අවිල්ල දිහුරුන් දුන්න අගමැතිතුමා දන්නේ නැත් ඒ වගේම අපේ මා කෑගල්ල ඇමතිතුමා එතුමා කිව්ලා වැඩ බාරගත්තා දැන් තමුනාන්සේලා සමස්ත මුස්ලිම් ජනතාවට තීන්දුවක් ගත්තා දැන් මුස්ලිම් ජනතාවත් එකට නැහැ කියලා මුස්ලිම් ජනතාව අතර මගේ හිතවත් තාජ්ජාර් කෙනෙක් කිව්වා බලන්න ඇමතිතුමා අපි සතුරුනා ඔක්කොම එකට අයින් වුණා අපි අන්න දෙන්නෙක් ගිලා පහ වැඩ බාරගත්තා කියලා ඉතින් ඒ නිසා තමුනාන්සේලාටත් ඒ එකට ගත්ත තීන්දුව මාසයක් තමුනාන්සේලාට තියාගන්න බැරි වුණා ඒ නිසා අපි කියන්නේ අපි පිළිගන්නෝ මේ සිද්ධියේ මේ මේ වෙච්ච 21 වෙනිදා සිද්ධිය සම්බන්ධයෙන් විශාල පිරිසක් හරි සමතුමා අතරම කොට අරගෙන ඉන්නවා මේකේ මේ ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස ඉන්නවා ඒ වගේම සම්බන්ධ නැති අහිංසක පිරිසුත් ඉන්නවා අපි ඒක පිළිගන්නවා ඒ අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ ඒ ත්‍රස්තවාදී පණ දැන් දාලා තියෙනවා ඒකට සාධාරණයක් වෙන්න ඕනේ ඒ පිළිබඳ අපි කවදාවත් විරුද්ධ නැහැ හැබැයි ඔබතුමාට කියන්න ඕනේ දිගන සිද්ධියේදී සිංහල බෞද්ධ දේශීය ගාන කිරේ දාලා ත්‍රස්තවාදී පණ දැන් මාස 7ක් ඇතුලේ දාලා හිටියා ඒගොල්ලෝ බේරන්න කවුරුත් කතා කරේ නැහැ ඒගොල්ලෝ බේරන්න කිසි කෙනෙක් ඉදියේ නැහැ අපේ සිංහල කොල්ලෝ මාස 7ක් ඇතුලේ ඉඳලා එළියට ආවේ ත්‍රස්තවාදී පණතෙන් හැබැයි අද තමුන්නාන්සේලා වෙනුවෙන් පොලිස්පත්තුමා කියලා තියෙනවා ත්‍රස්තවාදී පණත ඉවත් කරලා සාමාන්‍ය නීතියෙන් ගේන්න කියලා අපි ඒකට විරුද්ධ නැහැ හැබැයි අපි ඔබට කියනවා ඒ ගේනකොට ත්‍රස්තවාදීයි සාමාන්‍ය පුද්ගලයයි එකට තීන්දුව කරන්න එපා ඒ නිසා කරුණාකරලා රාජ්‍ය අමාත්‍යතුමා ආරක්ෂා භාර රාජ්‍ය අමාත්‍යතුමා දැන් නම් ජනාධිපතිතුමා ආරක්ෂක කවුන්සිලයට කැඳවනවද දන්නේ නැහැ දැන් නම් ඔබතුමාට තීන්දුව ගන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ බොහොම ගරු කරන අපේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා අපි ඔබතුමාට කියනවා මේ නීතිය ගේනකොට මේකේ පැහැදිලිව ත්‍රස්තවාදයට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ටත් ඒ ත්‍රස්තවාදී පණ ඉවත් කරන්න එපා. හැබැයි පැහැදිලිව හරි සමතුමා අහිංසක පිරිස ඉන්නවා. ඒ අය නිදහස් කිරීම පිළිබඳ අපේ විරෝධතාවයක් නැහැ. ඒ පිළිබඳ තමුන්නාන්සේලාගේ අවධානය යොමු කරන්න ඒක නිලීම කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ තේරින් කාරක සභාව සම්බන්ධයෙන් මේ තේරින් කාරක සභාව
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි කාලයක්
මේ තේරින් කාරක සභාව හටියට දැන් අර බදා දැනට කෝපි කඩේ වගේ දැන් ගම්වල මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්නවා අර මේ ස්වාධීන රූපවාහිනී ගිය කෝපි කඩේ වගේ දැන් මේක නිකන් විහිළුවක් බවට පත් වෙලා yes most popular TV හරියට හරි ඔබතුමා හරි වැඩිම දෙනා බලන මේක වෙලා තියෙනවා මේක හරි විහිළුවක් බවට පත් වෙලා තියෙනවා දැන් මේකේ තමුන්නාන්සේලා ප්‍රශ්න අහන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ෂොට් එක දෙන්න පුළුවන් ප්‍රශ්න විතරයි අහන්නේ. තමුනාන්සේලා අහන්නේ ප්‍රශ්න ටික අගමැතිතුමා බේරලා ජනාධිපතිතුමා පිටින් හෙත්තු කළා තමයි ප්‍රශ්න ටික අහන්නේ. ඒ නිසා අමු වැඩි එක තමුනාන්සේලා පාවිච්චි කරනවා. තමුනාන්සේලා ඔව් රවිගෙන් ප්‍රශ්න අහනවා CID එක CID ගෙන් ප්‍රශ්න අහනවා රවිගෙන්. ඒක තමයි වැඩේ තියෙන්නේ. මෙහෙ උදේ CID එකට ගිහලා තුමා කට උත්තරයක් දෙනකොට රවි මහත්තයා CID එකට දෙනවා. හවස CID එක පාර්ලිමේන්තුවට ආපුවම CID එකෙන් රවි මහත්තයා ප්‍රශ්න අහනවා. මේ වගේ විකඩන් කෝලමක් තමයි තමුන්නාන්සේලාගේ තේරින් කාරක සභාව. උදේට රවි යානෝ හවසට CID කහනෝ. ඉතින් ඒ නිසා මේ තේරින් කාරක සභාව නෙවෙයි. අපි ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ කතෝලික ජනතාවට වෙච්ච අසාධාරණේ. ගරු කිරියල් ඇමතිතුමා කතෝලික ජනතාව තාම තුන් මාසේ දානි දුන්නේ නැහැ. වේදනාවෙන් ඉන්නේ. තාම තුවාල ඒගොල්ලන්ගේ තාම වේලිලා නැහැ. තාම මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. වේදනාවෙන් ඉන්නේ. මේ වැරදි කාර්යව කවුද කියලා බලාගෙන ඉන්නේ
ඔයගස් දෙයක් කපන්න ඕන
කියන්නේ
ගරුවන්තුමා මෙතන තියෙන ගැටලුව ඔබතුමාලාට මේ තේරීම් කාරක සභාව වර්ජනය නොකර ඉන්න තුරා දැන් හරි ඔබතුමාලාට කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් මේ තේරීම් සභාව ඉඳ ගන්න. ඔබතුමාලාට ඕන විදිහට ප්‍රශ්න අහන්න පුළුවන් එතකොට. ඇයි මේක වර්ජනය කරන්නේ?
හරි
අපිට කෝපි කඩුවේ විකට නළුවෙක් බවට පත් වෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ කිසිසේත්. දැනට ඔය කෝපි කඩේ විකට නළුවෙක් එන්න ඕනේ නැහැ. අපි මේ තේරීම් කරා අපසව දැනගත්ත කරු නියෝජ්‍ය අමාත්‍යතුමා. මේක කුරු දැන් කුරුන්ගුරුන් චරිතය විතර අඩුව අපි ඒකට එන්න ඕනේ නැහැ. ඒ නිසා අපිට කැමති අපි කැමති මේ කතෝලික ජනතාව අද තමුනාස්සලට පේනවා කාදී නතුමා මේ ආණ්ඩුවට විරුද්ධ වෙන්න චෝදනාව. ඒ නිසා කරුණා කරලා මේක විහිළුවකට ගන්න එපා. කිතුනු බැතිමතුන් 300 ගානක් මිය ගියා. 500 ගානක් තුවාල වුණා. මේක පාර්ලිමේන්තුවේ කෝපි කඩයක් කරලා අපි පුදුම වෙන්නේ නැහැ. කතානායක මහත්තයා මේකත් දැනට කෝපි කඩේ වගේනේ බලන්නේ. ඒ නිසා එතනත් කෝපි කඩේ වෙන කෙන පුදුමයක් වෙන්නේ නැහැ. ඇමරිකාවෙන් පඩි ගන්න කට්ටිය දාගන්න කතානායක කෙනෙක් අපට ඉන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ තේරීම් කාරක සභාව කොලම් මඩුව බවට පත් කරගන්න එපා කියන ඉල්ලීම කරමින් මම නියඩ වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු හාරිස් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. මූලාසනවල මන්ත්‍රීතුමනි මේ අවස්ථාවදී කල්මන උපලේඛන කාර්යාලයේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න කැමැති. ගිය සතියේ කල්මන ප්‍රදේශයේ තිබෙන උත්කෝෂණයේ උපවාසයේ පිළිබඳව මේ සභාවට පැහැදිලි කරන්න මම කැමැති. කල්මනේ දමල සහ මුස්ලිම් ජනතාව විසින් උත්කෝෂණ උපවාසයේ ගිය සතියේ පවතිනා තමල ජනතාවගේ උපවාසය කරනකොට පූජ්‍ය කලගොඩ ජානසාර ස්වාමියාන්සේ ඒ ස්ථානට ගිහිලා උපවාසය කරපු තමල ජනදාන නාගරික මන්ත්‍රීත් එක්ක කතා කරලා ඒ උපවාසයේ අවසන් කරා. ඒ වගේම මුස්ලිම් ජනතාවගේ උපවාසයේ උත්කෝෂණේ රජයේ ලබා දුන්න පොරොන්දු අනුව අවසන් කරා. ඇත්තටම අපි වඩනවා මේ කල්මන උපලේඛන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා මාකමේ අපි විසඳුමක් ගන්න ඕන. 1989 දී යුත්තේ තිබුණ කාලේ එල්ටිටි ඉන්නකොට එල්ටිටි විසින් බලත්කාරයෙන් කල්මන දමල උපලේඛන කාර්යාලය ස්ථාපිත කරා. ඒ අවස්ථාවේදී මුස්ලිම් ජනතාවගේ ගම්මාන ව්‍යාපාර ස්ථානයේ කුම්බුරු ඉඩම් ඒ වගේම බඩිනා තේබල් බලත්කාරයෙන් අතුල් කරා. ඒ නිසා කල්මනේ ඉන්න මුස්ලිම් ජනතාවට අසාධාරණේ පත් වුණා. මේ පිළිබඳව අවුරුදු 30ක් කාල තිස්සේ අපි අපේ රටේ පාලනය කරපු ජනාධිපතිතුමාලට ආණ්ඩුවට අපි ඉල්ලීම කර කල්මන මුස්ලිම් ජනතාවට සාධාරණ දඬ කියලා. අපි කවුරුත් එහෙම කරුවේ නැහැ. මාස දෙකකට කලින් අපේ අගමැතිතුමා අපේ තමල චන්දාන ඒ වගේම මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී අතරේ සාකච්ඡා කරලා මේ ප්‍රශ්නට විසඳුමක් ගන්න සීමා නින්නේ කොමිෂන් පත් කරා. ඒ කමිටු අරහා මේ ප්‍රශ්නට විසඳුමක් ගන්න පුළුවන් කියලා අපි සියලු දෙනාම විශ්වාස කරා. හැබැයි මේ අපි අතරින් අතිවිච්ච මේ පොරොන්දුව කල්මන තමල චන්දන නාගරික මන්ත්‍රීව විසින් අවලංගු කරා. ගිය සතියේ ලොක්කුවට උපවාසය උක්කෝෂණය කරා. අත්තටම මේ කල්මන ඉන්න ජීවත් වන තමල මුස්ලිම් ජනතා අතරේ සහජීවනයට හානියක් වෙලා තියෙනවා. ඇත්තටම මේ සභාවේ මං කියන්න කැමති ඔබතුමාලා දන්නවා මතකයි 1987 ඉන්දෝ ලංකා ගිවිසුම අසංගර අය අසංගරේ ඒ කාලේ LDT කණ්ඩායම බලපෑම් කරලා ජාත්‍යන්තර රටවල් බලපෑම් කරා ඒ නිසා ඉන්දෝ ලංකා ගිවිසුම අසංගරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ධාතුන සංශෝධනයේ ගෙනලා පළාත් සභා පිටුව උතුර නැගිනේර පළාත ඒකාබද්ධ කරා ඒ නිසා නැගිනේර පළාතේ සිටිය සිංහල බෞද්ධ ජනතාවට මුස්ලිම් ජනතාවට අසාධාරණේ වුණා ඒකන ඒ කාලේ කවුරුත් කතා කරුවේ නැහැ 1987 ඉඳලා 2007 එනකම් අවුරුදු 20ක් කාලේ මේ ඒකාපත්‍ය කිරීම නීතියෙන් වශයෙන් තිබුණා මේ ඒකාපත්‍ය කිරීම පිළිබඳව තමල පක්ෂ නායකවරු ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ට පෙනුණා මේක හරි ක්‍රියාදාම කියලා ඒගොල්ලන්ට පෙනුණා හදයි මේ රටේ ඉතියේ සිංහල බෞතර දේශපාලන නායකවරුන්ට මුස්ලිම් නායකවරුන්ට මේක මේ ඒකාපත්‍ය කිරීම වැරදි කියලා අපි කතා කරා ඒ නිසා අවසානයේ උසාවිය විසින් උසාවියට නඩු දාලා මේ ඒකාපත්‍ය කිරීම ලොකු වැරදක් කියලා අවසානයේ තීන්දුව ලබා ගත්තා ඒ වගේම තමයි ඒක අවුරුදු 20ක් උතුර නැගිනේර ඒකාබද්ධ කිරීම නීතිය මාසෙන් මේ රටට පෙනුණා හැබැයි අවසානයේදී උසාවිය විසින් මේක මේ රටේ නීතිරියට පටගනි කියලා ඒ අවලංගු කරා ඒකාබද්ධ කිරීම අවලංගු කරා ඒ වගේම තමයි කල්මුණ මේ උපලේකන කාර්යාලය මේ රටේ තියෙන නීති රීතියට විරුද්ධව ස්ථාපිත කරා මේ රටේ නීති රීතිය පැහැදිලි කියනවා ජාති වශයෙන් දිම් භූගෝල සම්බන්ධතාව නැතිව ලේකන පාලන ලේකම් කාර්යාලයෝ පළාත් පාලන ආයතන ස්ථාපිත කරන්න බෑ කියලා මේ රටේ නීති රීතියේ පැහැදිලි කියනවා. හැබැයි මේ
ගරුමන්තිතුමා ශ්‍රීධර්මන්තුමා ගරුමන්තුමා
ගෞරව நண்பர் கரீஸ் அவர்களே இந்த பிரச்சனையில் நீங்கள் முதல் சொன்னது போல தமிழ் தேசிய கூட்டமைப்பும் நாங்களும் நீங்களும் பேசி தீர்ப்பது மிக நல்லது. ஆனால் நீங்கள் சொல்வது போல 1989 தமிழீழ விடுதலை புலிகளால் தான் இது பிரிக்கப்பட்ட என்பது ஏற்றுக்கொள்ள முடியாது. ஏனென்றால் தமிழீழ விடுதலை புலிகள் ஒரு காலமும் ஆட்சி அதிகாரங்களில் எந்த அரசோடும் இருக்கவில்லை. ஆகவே இது ஒரு தவறான கருத்தை நீங்கள் இதில் சொல்லக்கூடாது. இந்த பிரச்சனையை வளர விடாமல் தீர்க்கின்ற ஒரு பாரிய பொறுப்பும் கடமையும் உங்களுக்கு முன்னால் இருக்கிறது. இன்றைக்கு பிரியோடி போயிருக்கிற கல்முனை மட்டுமல்ல அம்பாறை மாவட்டத்தில் தமிழ் முஸ்லீம் மக்கள் ஒற்றுமையாக வாழ்வதென்றால் 12 கிராம அலுவலர் பிரிவுக்கு ஒரு பிரதேச செயலகம் மட்டக்களப்பில் இருக்கிறது. ஆனால் 26-27 கிராம அலுவலர் பிரிவுகளை கொண்ட ஒரு தமிழ் மக்கள் 100% வாழுகின்ற இடத்தில் நீங்கள் அதை தடுக்கக்கூடாது. மானசீகமாக மனச்சாட்சிப்படி தயவு செய்து நீங்கள் விட்டுக் கொடுப்போடு நடப்பதுதான் இந்த நாட்டுக்கும் நாங்கள் ரெண்டு இனமும் இணைந்து வாழ்வதற்கு பொருத்தமாக அமையும். தயவு செய்து அதை கவனத்தில் எடுங்கள். விடுதலை புலிகளை நீங்கள் இதுக்குள்ளே இழுப்பது நான் நினைக்கவில்லை. இது கால பொருத்தமற்றது.
பாராளுமன்ற உறுப்பினர் அவர்களே, உண்மையில் 1989 விடுதலை புலிகள் உண்மையில் அன்றிருந்த ஜனாதிபதி பிரேமதாசாவுடன் சமாதான பேச்சுவார்த்தை ஈடுபட்ட ஒரு காலம், மிக சக்தி வாய்ந்த தருணம் அது. அங்கு இந்திய படை நிலை கொண்டிருந்தது. உண்மையை நான் ஒரு அன்பான முறை கூறினேன். இவ்வாறான சூழ்நிலை தான் எங்களுக்கு ஒரு நெருக்குவாரம் ஏற்படுத்தப்பட்டது. 5 நாட்களாக ஒரு உண்ணாவிரதம் ஏற்பட்டது. அன்னாரம் பாடசாலை மாணவர், அது இப்பொழுது நாம் இருக்கின்றது. முஸ்லிம்களுடைய நாங்கள் உண்மையில் கல்முனை தமிழ் மக்களுக்கென்று ஒரு உப பிரதேச செயலகம் ஒன்று உருவாகுவதற்கு நாங்கள் உண்மை எதிர்ப்பில்லை. ஆனால் அது இந்த நாட்டுடைய சட்டத்திட்டம்படி ஒரு நில தொடர்புள்ள ரீதியாகவும் அதே நேரம் 100% தமிழ் மக்கள் வாழுகின்ற ஒரு வகையில் அமைக்க முடியாது. தமிழ் பிரதேச செயலகத்துக்குள் முஸ்லிம்கள் வாழ வேண்டும், அதேபோன்று முஸ்லிம்கள் பெரும்பான்மையாக வாழ்கின்ற பிரதேசத்துக்குள் தமிழ் மக்கள் வாழ வேண்டும். இதுதான் எங்களுடைய நிலைப்பாடு. எனவே நீங்கள் தமிழ் விடுதலை தமிழ் தேசிய கூட்ட பாராளுமன்ற உறுப்பினர்கள் தயவு செய்து நான் உங்களிடம் கேட்பது, இப்பொழுது முஸ்லிம்கள் நாங்கள் காயப்பட்டிருக்கின்றோம். இந்த தருணத்தில் தெற்குள்ள பெரும்பான்மை மக்களை பிரயத்துப்படுத்துகின்ற இந்த மதகுருமார்கள் வந்து அந்த இடத்தில் இருந்து கொண்டும் அவர்கள் எங்களுக்கு எதிராக குறிப்பாக இந்த பிரச்சனையை கையாளுகின்ற விதத்தை தமிழ் கூட்டமைப்பு அனுமதிக்கின்றதா என்று நான் கேட்க விரும்புகின்றேன். இதே போன்று நான் உண்மையில்
கௌரவ நண்பர் கௌரவ உறுப்பினர் கரீஷ் அவர்களே, நான் ஒன்றை ஏற்றுக்கொள்கிறேன். நீங்கள் காயப்பட்டிருக்கிற இந்த நேரத்தில் உங்களுக்கு எதிராக நாங்கள் இன்னொரு இனத்தோடு சேர்ந்திருந்து ஒரு பிரச்சாரத்தையோ அல்லது உங்களுக்கு எதிராக நடவடிக்கையோ செய்வதை நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை, அதை நான் ஏற்றுக்கொள்கிறேன். ஆனால் மானசீகமாக நீங்கள் யோசியுங்கள். கிழக்கு மாகாணத்திலே நிலத்தொடர்பற்ற முறையில் பல கல்வி வலயங்கள் இருக்கிறது, நிலத்தொடர்பற்ற வகையில் பிரதேச செயலகங்களும் உண்டு. அப்படி இருக்கும் பொழுது
ஏற்றுக்கொள்கிறேன், ஆனால் அது எங்கட கட்சி ஏற்படுத்தவில்லை.
நாங்கள் சேர்ந்து இதுக்கு ஒரு நீதியான தீர்வை, தமிழர்கள் தங்களுடைய பிரதேசத்தை ஆளக்கூடிய வகையில் நாங்கள் அந்த நிலையை விட்டுக் கொடுப்பதுதான் இரண்டு இனத்துக்கும் சௌகரியம்.
கௌரவ பாராளுமன்ற உறுப்பினர் அவர்களே, உண்மையில் நீங்கள் ஒரு வட விதயத்தை சொல்லுகின்றீர்கள், நாங்கள் பேசி நாம் வரவேற்கின்றோம், உண்மையில் நான் வரவேற்கின்றேன். ஆனால் நீங்கள் எங்களுடைய நியாயங்களையும் புரிந்து கொள்ள வேண்டும். உண்மை நான் பொய் சொல்லவில்லை. கோடீஸ்வரம் பாராளுமன்ற உறுப்பினரை ஏற்றுக்கொண்டார், முஸ்லிம்களுடைய பசார் உள்ளடக்கப்பட்டிருக்கின்றது, பயக்கானிகள் உள்ளடக்கப்பட்டிருக்கின்றது, கிராமங்கள் உள்ளடக்கப்பட்டிருக்கின்றது. எனவே அவற்றினை நீங்கள் திரும்பி பெற்றுக் கொள்ளுங்கள். அப்பொழுதுதான் இந்த உடன்பாடு வந்தது. அப்படி என்றால் எல்லை ஆணைக்குழு நியமிக்கப்பட்டு அதனூடாக இதை தீர்ப்போம் என்றால் அதற்கான கமிட்டி அமைக்கப்பட்டது. துறை சுவாசம் ஏப்ரல் 26 இந்த சஹரானுடைய வேலையினால் நாட்டில் எந்த உத்தியோகபூர்வ கடமையிலும் இடம்பெறவில்லை. 1.5 மாதங்களா இந்த சந்தர்ப்பத்தில் கல்முனையில் அடுத்த 3வது சக்தி வந்து இந்த தூண்டுதலை செய்தது உண்மையில் மன வருத்தம். இதை நீங்கள் அனுமதிக்கிறார்கள். இப்பொழுதும் உண்மையை நாங்கள் பேச விரும்புகின்றோம். உங்களுடைய தலைமை சம்பந்தன் ஐயா போன்றோட கூறுங்கள், நாங்கள் தயாராக இருக்கின்றோம். மேலும் உண்மையில் உண்மையில் கல்முனையில் உண்மை நான் கல்முனையில் பிறந்து கல்முனையில் தமிழ் மக்கள் பெரும்பான்மையாக இருந்த ஒரு பாடசாலை கல்வியற்றவன், கொழும்பு பல்கலைக்கழகத்தில் தமிழ் நண்பர் கூட இருக்கு. எனக்கு உண்மையில் நான் படுகின்ற அவஸ்தை சிறிதரன் பாராளுமன்ற உறுப்பினர் அவர்களே, நீங்கள் நினைக்கலாம் நான் தமிழ் மக்களுக்கு எதிராக நிற்கின்றோம் என்று, அப்படி இல்லை. ஏனென்றால் உங்களுக்கு ஞாபகம் இருக்கும், ஒரு வருடத்துக்கு முன்பு சாய்ந்தம் இருந்து எங்களுடைய கல்முனை தொகுதியில் ஒரு பிரதேசம் தான், மிக உக்குரமான இதைவிட மிக உக்குரமான நகரசபை போராட்டத்தை ஆரம்பித்து நாங்கள் அதை பேசி தீர்க்க வேண்டும் என்று நாங்கள் அந்த போராட்டத்துக்கு இடம் கொடுத்து போகவில்லை. பேசித்தான் தீர்க்க முடியும், இப்பொழுது தர முடியாது என்று நின்றோம். அப்படி ஏன் நான் கூறினேன் என்றால், இந்த கல்முனையில் உள்ள எல்லா பிரச்சனைகளையும் தமிழ் மக்களுடைய அதேபோன்று சாய்ந்தமது மக்களுடைய கல்முனை முஸ்லீம் மக்களுடைய மருதமனை மக்களுடைய நப்பட்டிமுனை என்று பல கிராமங்கள் இருக்கின்றது, எல்லாவற்றையும் பேசி இதை நிரந்தரமாக தீர்க்க வேண்டும். ஏன்னா கடந்த காலத்தில் 1897 கல்முனை 4 நிர்வாக வலயங்கள் இருந்திருக்கின்றன, 4 உள்ளூராட்சி சபைகள் இருந்திருக்கின்றன. அந்த எல்லைகளில் விட்டுக் கொடுப்பு செய்வதற்கு முஸ்லீம் சமூகம் தயாராக இருக்கின்றது. எனவே அந்த அடிப்படையை வைத்து நாங்கள் பேசுவோம். இதற்கான ஒரு முயற்சியினை கௌரவ தமிழ் தேசிய கூட்டம் பாராளுமன்ற உறுப்பினர் செய்ய வேண்டும் என்றால், இது ஒரு முக்கியமான தருணம். ஒரு ஜனாதிபதி தேர்தல் எதிர்நோக்கின்ற இந்த சந்தர்ப்பத்தில் நாங்கள் மிக பொறுப்புடன் இந்த இரு சமூகங்களும் செயற்பட வேண்டும் என்று இந்த இடத்தை நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அவசான மம மே ரட்டே மே சபா kira pulu kira kemati me kalmane me presiden pilih bandar then apa agamatuma committee patkala tinawa eh kami tu haraha me presiden wisudma gandoan itu pada pitinggila then benamena ayah then utsaha karnawa me presiden atet aragana kalmane jiwatpena muslim tamil Bauta janata katolik janata atere presna ati karandone me rate vinase karandone emekela samara kitana eketa edadanda da enisatamai mama avasana illima karnava karnakara me presne me rate inna janayatuma evagema agamatuma sambandha metutuma ape rauhaki metutuma seludanama Mehat media tu la, me presiden tu, bisu tu mah denda kila, mah alasan kerana.
Komisi tu, garmandi tu mah.